ගරු විපක්ෂ නායකතුමා කතා කරන්න.
අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා මලගෙදර බූරුව ගහන එක ගැන කතා කරා. මං අහන්න කැමතියි ඔබතුමාගේ මලගෙදර නිර්මාණය කරේ කවුද කියලා. රට බංකොලොත් කරලා රට විනාශ කරලා කෝටි ප්‍රකෝටිපතියන්ට බදු සහන ලබා දීලා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 12% සිට 8% දක්වා අඩු කරලා මලගෙදර නිර්මාණය කරේ තමුන්නාන්සේලා. ඒ විතරක් නෙවෙයි, මලගෙදර බූරුව ගගහ තවත් මලගෙවල් නිර්මාණය කරන්නට කටයුතු කරේ තමුන්නාන්සේලා. කවුද මේ රටේ අන්ත දූෂිත ඖෂධ ගනුදෙනු ක්‍රියාත්මක කරපු ඇමතිවරයා වෙනුවෙන් මොන 113ද නැගිට්ටේ? කවුද නැගිට්ටේ? කවුද අත ඉස්සුවේ? විශේෂයෙන්ම මම කැමති මේ අවස්ථාවේ සමගි ජන බලවේග සමගි ජන සන්ධාන රජයක් තුළ මට වෙන් වී තිබෙන සීමා සහිත කාල සීමාව තුළ රටට ලබා දෙන විසඳුම් සහ උත්තර කිහිපයක් පිළිබඳව රටත් ජනතාවත් මේ සභාවත් දැනුවත් කරා. අපිට මතක් වෙනවා ලෝක මහා ආර්ථික අවපාතය 1920 දශකයේ අගභාගෙත් 1930 දශකයේ මුල් භාගෙත් ක්‍රියාත්මක වෙනකොට ඇමරිකාවේ හිටපු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට් ඇමරිකාවේ ඒ සිදුවුණු මහා දැවැන්ත ආර්ථික ව්‍යසනය මගහරවා ගන්නට නිව් ඩීල් නමින් ව්‍යාපෘතියක් දියත් කරා. අද අපි විශ්වාස කරනවා අපේ රටටත් නිව් ඩීල් එකක් අවශ්‍යයි. මට මතක් වෙනවා මේ රටේ දුප්පත් ජනතාව දිලිඳු සහන මුද්දරවලට සීමා වී තිබෙන කාලේ ජනසවිය නමින් වැඩසටහනක් ආරම්භ කරලා සීමා සහිත කාලවකවානුවක් තුළ දුප්පත් ජනතාවට ලබා දිය යුතු උපරිම ශක්තිය ලබා දීලා දුප්පත්කමින් මුදවා ගන්න ජනතාවාදී ජනහිතකාමී ජනසවිය වැඩසටහන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එදා ක්‍රියාත්මක කරා. අපි විශ්වාස කරනවා මේ රටේ දුප්පත් ප්‍රජාව 130 සිට 170 දක්වා වැඩි වී තිබෙනවායි කියන සංඛ්‍යා ලේඛනය ලර්න් ඒෂියා සර්වේ එකෙන් ඉස්මතු කරනකොට අපවිශ්වාස කරන ආකාරයට රටේ හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්කමින් පීඩණයෙන් අසහනෙන් තෙරපි මිරිකී තිබෙන මොහොතක රට පාලනය කරන නායකයෝ හදවතේ යම්කිසි තෙතමනයක් තියාගෙන පොදු ජනතාව විඳින දුක කඳුල වේදනාවට පැහැදිලි විසඳුමක් ලබා දීමේ නව දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවය අද තිබෙනවා. හුදෙක් එය මුදල් පරිත්‍යාගයක් පමණකට සීමා වෙලා හරියන්නේ නැහැ. දුප්පත්කමින් මිදීම සඳහා ඒ දුප්පත් ප්‍රජාවගේ පාරිභෝජනය consumption ආයෝජනය investment ඉතිරි කිරීම savings නිෂ්පාදනය production මෙන්න මේ කරුණු හතර කේන්ද්‍ර කරගෙන නව දුප්පත්කම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයක් ජාතික වැඩසටහනකට අපි අනිවාර්යයෙන්ම මුල පුරනවා. අස්වැසුම ගැන කතා කරා. අස්වැසුම ක්‍රියාත්මක කරලා තිබෙන්නේ මේ රටේ දරිද්‍රතා රේඛාව හඳුනා ගන්නට පෙර. එය විද්‍යාත්මක නොවන අසාර්ථක වැඩසටහනක්. අපි විශ්වාස කරනවා හුදෙක් මුදල් බෙදා දීමෙන් ඔබට ගිය ජීවනෝපාය වැඩසටහනක්, ආදායම් මාර්ග වැඩසටහනක්, දුප්පත් ගෘහමූලිකයක සමාජිකින් ශක්තිමත් කිරීමේ සවිබල ගැන්වීමේ ෆයිනෑන්ෂල් එම්පවර්මන්ට් වැඩසටහනකට අපි මුල පුරන්නට ජාතික වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ ජනසවියට සමාන ජනසවීන් පාඩම් ඉගෙනගත් ජනසවීන් ඔබට ගිය දැවැන්ත ව්‍යාපාරයක්. සීමා සහිත කාලවකවානුවක් තුළ මේ රටේ දුප්පත් ප්‍රජාවගේ නිෂ්පාදන ඉතිරි කිරීම් ආයෝජන පාරිභෝජන අවස්ථා ශක්තිමත් කරන්නට ප්‍රවර්ධනය කරන්නට අපි අදහස් කරනවා. ගෘහයක ආහාර වියදම සහ ආහාර නොවන වියදම කියලා හඳුනා ගන්නට ඕන. අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ඒ තොරතුරු දත්ත සියල්ලක්ම ඒකරාශී කරගෙන. නැතිවරණයක් උදෙසා ක්‍රියාත්මක කරන මුදල් බෙදා දීමක් නොවේ. සැබවින්ම මේ රටේ හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්කමින් තෙරපිලා සිටින මොහොතක අපි නව දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන අපේ රජය ආරම්භ වුණු දවසේ සිට ක්‍රියාත්මක කරන්නට අපි මේ වන විට සැලසුම් සකස් කරගෙන තිබෙනවා. දෙවෙනි කාරණා, ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් පිළිබඳව හැන්සාඩ් වාර්තාව අරගෙන බලන්න. ඒ අයගේ අයිතිය වෙනුවෙන් අපි කතා කරනකොට ආණ්ඩු පක්ෂයේ සමහරෙක් හිනා වුණා, උසුළු විසුළු කළා. දැන් කාටද මේ හිනා වුණේ? මේ රටේ දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතාත්මකව 50%කට ආසන්න දායකත්වයක් ලබා දෙන අපේ රටේ ආර්ථික ඩයිනමෝට විරුද්ධවයි කතා කරන්නේ. ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් දළදේශීය නිෂ්පාදිතයට 50%ක දායකත්වයක් ලබා දෙනවා විතරක් නෙමෙයි, අපේ රටේ රැකියා නියුක්තියෙන් රැකියා කරන අයගෙන් 52%ක්ම රැකියා කරන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තවල. අපි සතුට වෙනවා සීමලපිටි ඇමතිතුමාට උගුර ලේරහ වෙනකම් මේ සභාගර්භය තුළ මේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ දුක හැම වෙලාවෙම එළිදක්වනකොට ඒ පැත්තෙන් ආපු උත්තරේ තමයි පරාටේ නීතිය తాවකාලික විරාමයකටවත් ලක් කරන්නට බෑ. බැංකු පද්ධතියට සිදුවෙන අගතිගාමී බලපෑම කියලා. ඒක තමයි ඔබගෙන් ලැබුණ උත්තරය. හැබැයි දැන් ඔබ ඒ උත්තරේ වෙනස් කළාද කියලා. ඒක පිළිබඳව අපි සතුටු වෙනවා. හැබැයි මතක තියාගන්න, ඔබ පරක්කු වෙන හැම මොහොතක් පාසා මේ රටේ ව්‍යාපාර වැසියන. ඔබ දන්නවද මේ මොහොත වන විට රජයේම සංඛ්‍යාලේඛන 90 ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 59,100ක් తాවකාලික වැසී ගිහින් තිබෙනවා. තවත් ව්‍යාපාර 2,400,000ක් ස්ථිර වශයෙන්ම වැසී ගිහින් තිබෙනවා. කාන්තා ව්‍යවසායකින් සතු ව්‍යාපාර 11,700ක් తాවකාලිකව වැහිලා ගිහිල්ලා තිබෙනවා. 27,600ක් ස්ථිර වශයෙන්ම වැසී ගිහිල්ලා තිබෙනවා. 2018 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂය වන විට මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර 148.3ක් පමණ වැසී ඇති බව වාර්තා වෙනවා. ඔබට ඔබගේම රජයේ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන කියලා ගන්නට බැරුව තටම තටම හිටපු ඔබට අද මේ රටේ කුඩා ශුද්‍ර මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ ඒ දැඩි පීඩනය තුළ, ඒ වගේම අපි මේ සභාවෙත් පිටතත් ඉදිරිපත් කරපු යෝජනා තුළ ඔබගේ හදවත පොඩ්ඩක් සසල වෙලා යම් මට්ටමක මේ මිනිස්සුන්ට උදව් කරන්නට ඕනේ කියන සිතිවිල්ල පහළ වීමම පිළිබඳව මම සතුටු වෙනවා. හැබැයි මම දන්නවා ඔබ මේ කරන්නේ දේශපාලන උපරවැට්ටියක්, දේශපාලන ක්‍රියාවලියක්. අපේ රජයක් තුළ අපි පැහැදිලිවම ප්‍රකාශ කරනවා මේ රටේ කුඩා ශුද්‍ර මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් නැවතත් වරක් හිස ඔසවා ගන්න කාලය තෙක් යම් කිසි සීමා සහිත කාලවකවානුවට. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින්. ඒ අත්හිටුවීම තුළ බැංකු පද්ධතියට යම් කිසි අගතිගාමී බලපෑමක් ඇතිවෙනවන. ඒ මග හරවාගන්නට අපි ජාත්‍යන්තර මූල්‍යායතනවලින් යම් කිසි ආධාර උපකාර ලබාගෙන ඒ ස්ථායීකරණය බැංකින් සෙක්ටර් එකේ ස්ටබිලිටි එක ශක්තිමත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මම පැහැදිලිව කියන්නට ඕන තුන්වෙනි කාරණාව හැටියට අපේ රටට ගොඩ එන්නට නම් අනිවාර්යෙන්ම ඍජු විදේශ ආයෝජන අපි ප්‍රවර්ධනය කරන්නට ඕන. ඔබතුමාලා ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් කොච්චර යෝජනා කරත් තාම කරලා නැහැ. අපේ රජයක් තුල අපි ඒක ඉෂ්ට සිද්ධ කරනවා. විදේශ ආයෝජකෙක් ආයෝජන අවස්ථාවක් ලබා ගැනීම සඳහා ආයතන 15ක් 20ක් ළඟට ගිහිල්ලා රස්තියාදු වෙලා කොළ කෑලි අනුමත කරගන්නට ඕන. මොන විහිළුවක්ද? අපි අදහස් කරනවා අනිවාර්යෙන්ම නියත වශයෙන්ම ආයෝජන හිතයිෂි ආයෝජන වලට ශක්තිය ලබා දෙන ව්‍යුහයක් නිර්මාණය කරා. වන් ස්ටොප් ෂොප් එක තැනකින් ආයෝජන වලට අනුමැතිය ලබා දෙන වැඩපිළිවෙලකට අපි යන්නට ඕන. දැන් බලන්න ගිය වසරේ ඇත්ත වශයෙන්ම ගිය වසර අවසන් වන්නට සති දෙකකට පෙර ගණනය කළොත් ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක් ඍජු විදේශ ආයෝජන අපේ රට ලැබිලා තිබෙනවා. ඇස්තමේන්තු කරලා තියෙනවා ඒක 2.3 වෙයි කියලා. ශ්‍රී ලංකාව එසේ කටයුතු කරනකොට මොකද වියට්නාමයේ සිද්ධ වෙලා තිබෙන්නේ? 2023 වසරේ ඇමරිකන් ඩොලර් බිලියන 36.6ක් ඍජු විදේශ ආයෝජන වියට්නාමයට ලැබිලා තිබෙනවා. ඒක 2022 වසරත් එක්ක සංසන්දනය කරාම 32% වැඩිවීමක්. ශ්‍රී ලංකාව විවෘත වුණේ 1977. වියට්නාමයේ විවෘත වුණේ 80 දශකයේ මැද භාගයේ. වියට්නාමයේ මේ තරම් සාර්ථක ඉලක්ක කරා යන්නටත් අපි අතරමඟ නතර වෙන්නටත් හේතුව මොකක්ද කියන එක ගැන අපි හොයලා බලලා තිබෙනවා. එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක මේ තියෙන ආකාරයට තිබුණොත් රටට තඹ සතේක පළක් නැහැ. එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක රීස්ට්‍රක්චර් කරන්නට ඕන. එදා 70 දශකයේ 60 දශකයේ ජපානයේ මීටි ආයතනය බිහි වුණු ආකාරයට Ministry of Industry and Trade. ඒක තමයි ජපානයේ ආර්ථික එන්ජිම නිර්මාණය කිරීමේ ප්‍රධාන හවුල්කරුව. අද සත්‍ය වශයෙන්ම අපනායන සංවර්ධන මණ්ඩලය වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සුදු අලියෙක්. එයින් ඉටුවිය යුතු කාර්යභාරය අද ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. අපේ රජයක් තුල පත්කරන ඒ විශේෂයෙන්ම ආයෝජන ආකර්ෂණය කරගත හැකි රටවල් වල අපි දෙනවා අපේ තානාපතිවරුන්ට ලිඛිත ටාගට් එකක්. ඒක ඒගොල්ලන්ගේ ඩියුටි ලිස්ට් එකටත් ඇතුළු කරන ටාගට් එක අනුමත කිරීම මත ඒ නිලධාරින්ගේ කාලවකවානු තීන්දුව තීරණ කරන වැඩපිළිවෙලට අපේ එන්නට ඕන. අසාර්ථක නම් ඉවත් කරලා සාර්ථක පුද්ගලින් යොමු කරලා ඒ ලබා ගන්නා වූ සාර්ථක ඉලක්ක සම්පූර්ණ කිරීමේ ඒ දත්ත කේන්ද්‍රීය අපේ තානාපතිවරු පත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා. ඍජු විදේශ ආයෝජන හරහා අපේ රට අපනයන කේන්ද්‍රීය ආර්ථික වැඩපිළිවෙලකට අපි ඉදිරියට ගෙන යන්නට අපේ රජයක් තුල අපි බලාපොරොත්තු වෙනවා. මතක තබා ගන්න මේ රට තුල මානුෂීය සමාජ වෙළඳපොළ ආර්ථික මානුෂීය ධනවාදය capitalism with a human face සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය social democracy මෙන්න මේ න්‍යායන් මුසු කරගත් මානුෂීය වැඩසටහනකට අපේ රට ඉදිරියට යන්නට ඕන. සමග ජන බලවේග රජයක් තුළ ඒ දේ ඉලක්ක සහිතව කාලවකවානු සහිතව ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා. හතරවෙනි කාරණාව, දූෂණ විරෝධී වැඩපිළිවෙල අද මේ ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව අපිට ඇත්ත වශයෙන්ම සතුටු වන්නට බෑ. කවුරු හරි ඇහුවොත් මේ අලුතෙන් සම්මත කරගත්ත ඇන්ටි කරප්ෂන් ඇක්ට් එක තිබුණ එකට වැඩිය හොඳද කියලා? ඔව්, තිබුණ එකට වැඩිය හොඳයි. හැබැයි ඒක නෙවෙයි අපි යා යුතු අදාළ ඉලක්කය. දූෂණ විරෝධී වැඩපිළිවෙල අනපන තරහ පමණක් නොවේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ලෙහෙසියෙන් වෙනස් කරන්නට බැරි වගන්තියක්, එන්ට්‍රන්ස් ක්ලෝස් එකක් හැටියට, හරියට ෆන්ඩමෙන්ටල් රයිට්ස් චැප්ටර් එක වගේ මූලික අයිතිවාසිකම් ඒ පරිච්ඡේදය වගේ ඇන්ටි කරප්ෂන් වැඩසටහන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එන්ට්‍රන්ස් ක්ලෝස් එකක්, ලේසින් වෙනස් කළ නොහැකි ක්ලෝස් එකක් බවට ස්ථාපනය කරලා ඒව ස්ටෑන්ඩ් ලෝන් ඉන්ස්ටිටියුෂන්ස් බවට පත් කරන්නට ඕන. ස්වාධීනත්වය, වැඩකිරීමේ නිදහස, කිසිම බලපෑමකට ලක් නොවන ආයතන බවට ඇන්ටි කරප්ෂන් දූෂණ විරෝධී ආයතන ස්ථාපනය කරන්නට අපි අදහස් කරනවා. ඒ වගේම පැහැදිලිවම මම ඔබට කියන්න කැමති, මේ රටේ බංකොලොත් භාවයට වගකිව යුත්තේ කවුරුන්ද කියන එක ගැන සමගි ජන බලවේගේ සමගි බුද්ධි මණ්ඩපය ඉදිරිපත් කරපු සමගි නීතිඥ සංගමය පෙනී හිටපු ඒ මූලික අයිතිවාසිකම් පෙක්ෂමේ ප්‍රතිඵලයක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණය හතරට එකක තීන්දුවකින් මූලික අයිතිවාසිකම් කඩකිරීම වලට ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිවඩ් කබ්‍රාල්, WD ලක්ෂ්මන්, PB ජයසුන්දර, SR ආටිගල ඇතුළු මූල්‍ය මණ්ඩලයේ පුද්ගලෙ මූලික අයිතිවාසිකම් කඩකරයි කියන තීන්දුව බොහොම පැහැදිලිව ලබා දීලා තිබෙන මොහොතක ඊළඟ පියවර වන්නේ මූලික අයිතිවාසිකම් කඩකිරීම තුළ ඒ පුද්ගලින් මේ රට බංකොලොත් භාවයට පත්කිරීමේ වන්දිය, මේ රටේ අගතියට පත්වුණු, විපතට පත්වුණු, විනාශමුකයේ කරා ගිය පොදු ජනතාවට වන්දි ලබා දීමේ වැඩපිළිවෙල අපේ රජයක් යටතේ අනිවාර්යෙන්ම ඉෂ්ට සිද්ධ කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. එතනින් අතර වෙන්නෙත් නැහැ. මේ රටට අහිමි කරපු දේපල සම්පත් හොරාකාපු අරමුදල්, හොරාකාපු සල්ලි ටික නැවතත් වරක් අපේ රටට ලබාගෙන අපේ රටේ දියුණුව උදෙසා අහිමි වුණු දේපල සම්පත් ලබා ගන්නට අපේ රජයක් තුළ නියත වශයෙන්ම කටයුතු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. එනිසා මේ කෙටි වේලාව තුළ අපි පැහැදිලි කරා රටේ අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත් වී සිටින මොහොතක නව දුප්පත්කම තුරන් කිරීමේ ශක්තිමත් වැඩසටහනක් ජනසවිය මත ගොඩ නැගුණි. දෙවන්ත වැඩසටහනකට අපි මුල පුරනවා. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් සුරක්ෂා කිරීම සඳහා සත්‍යවාදී යථාර්ථවාදී වැඩපිළිවෙල අපි ඒක කයිවාරුවට සීමා කරන්නේ, ඒක මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරනවා. ඍජු විදේශ ආයෝජන ලබා ගැනීම සඳහා අවශ්‍ය ඒ නිර්මාණශීලී ආයතන අපි ගොඩනගනවා. ඒ වගේම දූෂණ විරෝධී වැඩසටහන තුලින් සැබවින්ම මේ රටට අහිමි වුණු සම්පත් දේපල රටට ලබා ගන්නවා පමණක් නොවේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතිය තුළ එය ශක්තිමත් ස්වාධීන යාන්ත්‍රණයක් කරහා ක්‍රියාත්මක කරන්නට අපි මුල පුරනොයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් සැබවින්ම මේ රටේ 120,000 කගේ ජන ජීවිතේ ගුණාත්මක හරාත්මක ප්‍රගතිශීලී හැරවුම් ලක්ෂ්‍ය දියත් කිරීමට නායකත්වය ලබා දෙන්නට අපි සූදානම් කියමින් මගේ වචන ස්වල්පයෙන් මේ නවසන් කරනවා.
ස්තුතියි ගරු විපක්ෂ නායකතුමා. ඊළඟට ඔව් රාජ්‍යමත්තුමා.
ශ්‍රේතුමා පෙන්වා දුන්න කරුණු එතුමා විශේෂයෙන්ම එතුමාලාගේ රජයක් යටතේ කරන කරුණු කියනවා. ඒක මම දන්නේ කාල සීමාව. නමුත් මේ පෙන්ලා දුන්න කරුණු අනුව බැංකු ශක්තිමත් කිරීමට අපි ලෝක බැංකුව ආධාර මුදලක් මේ වෙනකොටත් ලබා දුන්නා. මේ අයවැය ලේඛනයෙන් බිලියන 800ක් බැංකු දෙකට වෙන් කරලා තියෙනවා. ඊට අමතරව මේ හදවත සසල වීමක් ගැන කිව්වා. අපේ හදවත ඉස්සෙල්ලා සසල වෙන්නේ මේ රටේ සමස්ත ජනතාව ගැන. මේ බැංකු කීපේ විශේෂයෙන් රාජ්‍ය බැංකුවල 5,70,00,000 මිනිස්සු ඉතුරු කරලා තියෙනවා. ඒ ඉතුරු කෙනු පායගෙන 160ක් රුපියල් 5000ට අඩු කුංචි ඉතුරු කිරීම කරුවෝ. ඒ නිසා ඔවුන් ආරක්ෂා කර දිය යුතුයි. ඊයින් පියවරින් පියවර ඊළඟට තමයි මෙතුමා කියන දෙම අනුවැදගත් කියන්නේ සුරහ මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවා වෙනුවෙන් අපි පියවරින් පියවර යනවා. ඒ අනුව තමයි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ කොහොමද බැංකුත් ආරක්ෂා කරගෙන පරාපේ නීතිය తాවකාලිකව නවත්වන්නේ කියන කාරණාව පිළිබඳ. ඒ නිසා රජය හැම විටකම යුතුයකම අනුපිළිවෙලක් අනුව ඉෂ්ට කරන්න සූදානම් ගරු සභාපතිතුමනි.
ඔව් පක්ෂනායකතුමා
විනාලියක් මම අහන්න කැමති ගරු සිමල පිටිය මැතිතුමාගෙන්. මම දැන් සති ගණනාවක් මුළුල්ලේ මහජන බැංකුවේ ලංකා බැංකුවේ පොලු තියපු ණය තෝරුන් මෝරුන් තල්මසුන් ගැන මං කිව්වා. මං ප්‍රශ්නත් අහලා තියෙනවා ඒ නන්තික ඉදිරිපත් කරන්නයි කියලා තියෙනවා. මං අහන්නේ නන්තික ලබා නොදීම තුල ඔබ යුතුයකම ඉෂ්ට කරන්නේ කාටද? ඔබ යුතුයකම ඉෂ්ට කරන්නේ මේ රටේ කිසිම සිකියුරිටි එකක් නැතුව, ගැරන්ටි එකක් නැතුව කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගත්ත පුද්ගලින් සහ ආයතනවල ලයිස්තු මං ඉල්ලලා තියෙනවා. බැංක් ඔෆ් සිලෝන් එකේ, පීපල්ස් බැංක් එකේ. දැන් අද ඊයේ නෙවෙයි, සති ගණනාවක්. ඇයි ඔබතුමාට ඒ ලයිස්තුව දෙන්න බැරි? ඒ නන්තික හංගලා ඔබ කාටද යුතුයකම ඉෂ්ට කරන්නේ? ලක්ෂ 220ටද? නැත්නම් මේ බැංකු පද්ධතියට බරපතල අවදානමට ලක් කරන ඒ ණයගත්තු තෝරුන්ද මෝරුන්ද? මට කියන්න එකට උත්තරේ.
රාජමතුමා.
ඔව් ගරු සභාපතිතුමනි, මම මේ පිළිබඳ හැමදාමත් එතුමා අහනවා. හැමදාමත් මම පැහැදිලි කරනවා. එතුමාගේ තේරුම් ගන්න නැති එක ගැන මම කනගාටු වෙනවා. මොකද මේ අපිට කිසිම තෝරු මෝරු හාල්මැස්සු කියලා වෙනසක් නැහැ. බැංකුවෙන් අය නොවන ණය සියල්ල අය කරගන්න අපි බැංකු නීතිය අනුව උපරිම ලෙස කටයුතු කරගෙන යනවා. හැබැයි බැංකුවල සම්ප්‍රදායක් තියෙනවා ගරු සභාපතිතුමනි, මේ ණය අය නොවීම පිළිබඳ ප්‍රසිද්ධ කිරීම බැංකුවකට හැකිද කියන එක. ඔව්, රහස්‍යභාවය රකින්න බැංකුවකට සිද්ධ වෙලා තියෙනවා. ඒක බැංකුවේ පැවැත්ම නිසා නෙමෙයි, මුළු සමස්ත පද්ධතිය වෙනුවෙන්. එතන පමණයි මට තියෙන ගැටලුව. නැතුව තෝරු මෝරු කියලා කිසිදු වෙනසක් නැහැ. ඉස්තල තෝරුන්ගේ මෝරුන්ගේ අය කරගත යුතු ඒවා අය කරගන්න තමයි අපි කටයුතු කරන්නේ. මම ඒක ඉතා වගකීමෙන් කියන්නේ.
ඔව් ඔව් පක්ෂනායකතුමා,
අවසාන වශයෙන් අපි මේ ඉන්නේ අසාමාන්‍ය තත්ත්වයක. අපි මේ ඉන්නේ බංකොලොත් රටක. බංකොලොත් රටකත් මුදල් රාජ්‍ය ඇමතිතුමා හැංගෙනවා නම් මේ රටේ ගැරන්ටිස් නැතුව මුදල් අරගෙන මුදල් නොගෙවා පොලු තියෙන කොම්පැනි, ලොකුම කොම්පැනි 10, ලොකුම පුද්ගලයෝ 10, බැංක් ඔෆ් සිලෝන් එකේ, පීපල්ස් බැංක් එකේ, ඇයි නන්තික කියන්නේ නැත්තේ? ඇයි හංගගෙන ඉන්නේ? මං කියනවා මේ රටේ ලක්ෂ 220ට ඒ නන්තික හෙලිදරව් කිරීම තුළින් මං හිතන්නේ ඒ රහස්‍යභාවය සුරක්ෂා කරන්නට ඔබ දැනිලා නැහැ. ඔබ දැනිලා සිටිනවා ගැරන්ටිස් නැතුව ලෝන් ගත්ත අය කවුද, ලෝන් දුන්නේ කවුද, එයාගේ නම් සහ ඒ කම්පැනි වල නම් ටික ප්‍රසිද්ධ කරන්නට ඔබට යුතුයකමක් තියෙනවා රටේ ලක්ෂ 200 වෙනුවෙන්.
ස්තුතියි විපක්ෂනායකතුම. රාජමතුමා,
සභාපතිතුමනි, මම පුන පුනා මේ කාරණා මම පැහැදිලි කරනවා. එතුමාට පැහැදිලි කරගන්න අවශ්‍ය නැද්ද, තේරෙන්නේ නැද්ද? මම දන්නේ නැහැ. ඒකයි මං හිතන්නේ ගැටලුව. ඒ නිසා අපි නීති පද්ධතියක් තියෙනවා, සම්ප්‍රදායක් තියෙනවා, බැංකු ක්‍රමයක් තියෙනවා. මෙන්න මේවත් එක තමයි අපි කටයුතු කරන්නේ. ඒකෙන් අපි කිසිසේත්ම කිසිම කෙනෙකුට විශේෂ සහනයක් නැහැ.
ස්තුතියි ගරු රාජමතුමා. ඊළඟට ගරු නිමල් සිරිපාසිල්ලා මැතිතුමා.
මුල් ආස්ථානගත මන්ත්‍රීතුමනි, මම සතුටු වෙනවා ගරු විපක්ෂ නායකතුමාගේ කතාවෙන් පස්සේ මේ විවාදයට එක්වීමට. මම පළමුවෙන්ම ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා සමග එකඟ වෙනවා. මහා බැංකුව විසින්, සෙන්ට්‍රල් බැංක එක විසින් හැන්ද තියෙන අය තමන්ට බෙදා ගැනීමට මේ ගන්නා ලද ක්‍රියාමාර්ගයේ වැරදි බව මම ප්‍රකාශ කරන්න කැමතියි. මොකද මේ රටේ මූල්‍ය පාලනය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒක ව්‍යවස්ථාවෙන් සාතික කරලා තියෙනවා. ආයතනයක් ස්වාධීන කියලා මේ රටේ සල්ලි උපේන මුදල් ඒ ආයතනවලට හිමි වෙන්නේ නැහැ. ඒවා හිමි වෙන්නේ මේ රටේ ජනතාවට. එහෙමනම් අපි තමයි ඔක්කොම එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ඕන කියලා මේවා ස්වාධීන ආයතන බවට පත් කරා. ඒ ස්වාධීන ආයතන බවට පත් කරේ ගරු මන්ත්‍රී මුලාසවර මන්ත්‍රීතුමනි ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඒ අයගේ ගන්නා තීන්දු පිළිබඳව මිසක් මූල්‍ය පාලනය ගැන නෙවෙයි. මූල්‍ය පාලනය පිළිබඳව අනිවාර්යම සෙන්ට්‍රල් බැංක එකක් කියන්න ඕන මේ පාර්ලිමේන්තුවට. එහෙම වාක් කියන්නේ නැහැ කියලා කියනවනම් අපි අලුතෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා හරි නීති රීති සංශෝධනය කළා හරි මේ කාරණේ අපි නිවැරදි කළ යුතුමයි. ඔව් So it is up to you all, no? Right? Hari, oh. I think you want to appear, but you want to appear, you want to appear, and you want to appear, and you want to appear. Yeah, I want to appear, and then parliament will drive, and you want to appear, 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 and you want to appear. ඕ ලෙවල් හය පාස් මේ තියෙන ක්වොලිෆිකේෂන් තියෙන අයම තමයි තියෙන්නේ. ඒ ඉන්න එම්මේලා ඒත් එහෙමයි. දැන් ඒ අය කියන්නේ ඒ අයට විශේෂ විභාගයක් තියෙනවලු. දැන් ගරු සභාපතිතුමනි අපේ ආයතනවල බඳව ගන්නකොට රාජ්‍ය සේවයට බඳව ගන්නකොට විශාල තරග විභාගයක් තියලා තමයි ඒගොල්ලෝ ගන්නෙ. ඉතින් ඒ නිසා මේ தත්ත්වය මේක කිසිම නීති අපි පැත්තකින් තියමුකෝ. රට මේ විදියට අමාරු තත්ත්වයක ඉඳලා අනිකුත් රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක් පමණක් ලැබෙද්දී මේ අය බෙදා ගැනීම සදාචාරාත්මකවත් වැරදි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි ගරු සභාපතිතුමනි විපක්ෂ නායකතුමාගේ කතාව අපිට අහලා අහලා එපා වෙලා තියෙනවා. හැමදාම එතුමා ඔබතුමා අරන් බලන්න ගිය සැරේ දැන් විවාදයේදී කියපු කතාවම තමයි ඒ ටිකම තමයි අදත් කිව්වේ. අපි ආවත් මෙහෙම කරනවා. අපි ආවත් මේ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද වෙන්නේ පිළිවෙල? කොහොමද සල්ලි හොයන්නේ? කොහොමද වියදම් කරන්නේ? කොහොමද ආර්ථිකය සකස් කරන්නේ? ඉතින් එතුමාගේ ඔළුවේ තියෙන මනක්කල්පිත ලෝකයක ජීවත් වෙන විපක්ෂ නායකවරයෙක්. ඒ නිසා මේ රටේ ජනතාව මනක්කල්පිත ලෝකවල ජීවත් වෙන නායකයන්ට නෙවෙයි ගරු කරන්නේ ප්‍රායෝගික නායකයින්ට. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ නීති හා සාමය ස්ථාපිත කරා, ආර්ථිකය ස්ථාපිත කරා, බංකොලොත් රට බංකොලොත් භාවයෙන් මුදවා ගත්තා. මේ විදේශ ආයෝජනයක ගේනවලු. කොහොමද විදේශ ආයෝජන ගේන්න පුළුවන් වෙන්නේ? රට ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් ස්ථාවර වෙන්නට ඕන. ඒ සඳහා අවශ්‍ය අනපලත් කීයක් අපේ අධිකරණ ඇමතුමා ගෙනල්ලා තියෙනවද? දූෂණ විරෝධී පලත ගෙනාවා. ඉතින් ඒ නිසා ඔක ගේනකම් කිව්වේ මේක ගේන්න ඕන. අපි මේක හංගාගෙන ඉන්නවා කියලා. ඒ නිසා ගරු සභාපතිතුමනි මම කියන්නට කැමති මේ මනක්කල්පිත කතාවල් වලට රැවටෙන්න එපා. අනිත් එක දැන් එතුමාගේ හර්ෂ ශිල්ලා මැතිතුමිය හොඳ ප්‍රකාශයක් කළා තිබ්බ පත්‍රවල. එතුමා කිව්ව මේ IMF යන මාර්ගය ඇරෙන්න වෙන මඟක් නැත. ඉතින් ඒක අපි කියන දේ අහන්න නැත්තම් එතුමාගේ ආර්ථික උපදේශක වන හර්ෂ ශිල්ලා මැතිතුමා කියන එක විපක්ෂ නායකතුමා අහන්න ඕන. ඔව් ඉතින් ඒ නිසා ඒ වගේම දැන් හරින් ප්‍රනාන්දු මැතිනේ කියලා තියෙනවා JVP එක දැන් වෙනස් වෙන්න සූදානම් කියලා. දැන් අපි මරන්නේ නැහැ. ඊට පස්සේ අපි ඔළුව අත ගන්නවා. හා අපේ ඉන්දියාවට බැන්නා. ඉන්දියා ව්‍යාප්තවාදය ගැන කතා කරා. අද ඉන්දියාව පස්සේ යනවා. ගිහිල්ලා එකට කනවා බොනවා. අපි ඉන්දියාවට ගියම අපිට හින මිනිස්සු අපිට අවවාද කියපු අය අද ඒ අය එකම ගුල් කරනවා. අද ජනතා විමුක්ති පෙරමුණේ නියම ස්වරූපය ඒකෙන් හෙළි වුණා. එතනත් හරින් ප්‍රනාන්දු අපේ හරින් අමරසූරිය මැතිනියගෙත් අනුර දිසානායක මැතිතුමාත් අතර තියෙන පරස්පර විරෝධීතාවයක් ඉතාම පැහැදිලිව රට පේනවා. මේකෙන් මොකද හරි ප්‍රතිපත්තිය? මොකද වෙනස් වෙන්නේ? මොකද ආර්ථික ප්‍රතිපත්තිය? විදේශ ආයෝජක ප්‍රතිපත්තිය මොකද්ද? හා ඉතින් ඒ නිසා මේක ජනතාවට මම නම් ඉතාම කැමති අපේ අවුර කුමාර මැතිතුමා ලස්සන සූට් එකක් ඇඳලා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියා දෙවෙනි පෙළේ නායකයින් එක්ක කාලා බීලා කතා කරලා අපි ගැන අපි ඉතාම සතුටුයි. මට හුඟක් ඉන්දිය ව්‍යාපාරිකව හම්බුණා. කිව්වා මිනිස්ටර් we have no problem anymore. We have tackled the JVP. They will not protest again. ඉතින් ඒක නිසා මේක ඉන්දියාවට ජයග්‍රහණයක්. JVP කට ජයග්‍රහණයක් නෙවෙයි. ඉන්දිය ආයෝජකයෝ දන්නවා දැන් අහය JVP එකට ප්‍රොටෙස්ට් කරන්න නම් බෑ කියන එක. ඒකත් අපි කියන්නට ඕන. ඒ වගේම දරු සභාපතිතුමනි අද විපක්ෂයට දැන් විපක්ෂ නායකතුමා හැමදාම කතා කරනවානේ මෙතන. මේ කතා කරන ටික ඔක්කොම ගොනු කරලා කවුරුහරි රිසර්ච් එකක් කරන්න ඕනි. මේකේ තියෙන කරුණු මොකද්ද? මේක උඩට පෙරලනවා යට පෙරලනවා එකම දේ හෙට මේක කරනවා. අනේ අපරාධී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න වෙලාවකුත් නැහැ. එතුමා තමයි කතා කරන්නේ ඔක්කොම. නායකත්වය කියලා කියන්නේ තමන්ගේ දෙවන පෙළ තුන්වෙනි පෙළ අයට අවස්ථාව දෙන්න ඕනි. තමන් නායකයා බොහොම අඩුවෙන් කතා කරන්නේ. ඒ නිසා ඒකත් අපි ප්‍රකාශයට පත් කරන්න ඕනි. ඒ අතින් බලනකොට අපිට ඉතා හොඳ විපක්ෂ නායකයෙක් ඉන්නවා. ඒක අපිට වාසි බොහොම ලොකු වාසියක්. ඊළඟට දැන් අද විපක්ෂයට ගරු සභාපතිතුමනි මාතෘකා නැහැ. දැන් මේවා කියලා 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 හැමදාම එකම දේ කියලා ඒවට දැන් අපි උත්තර සපයලා තියෙනවා. ජනතාව අමාරුයි කිව්වා. රාජ්‍ය සේවකයින්ට අපි දෙන්න පුළුවන් රුපියල් 10,000 දුන්නා. ආශ්වාසම දුන්නා රුපියල් 15,000 දක්වා. පෝර ශානාධාරය දුන්නා. පාසල් නිලැඳුන් දුන්නා. දිවාහාරය දුන්නා. මොනවදද දුන්නේ? ඉතින් දැන් අද දැන් මොකද ඉල්ලන්නේ කියනවා ජනාධිපතිවරණේ තියන්නේ නැහැලු. එහෙනම් ඇයි ලෑස්ති වෙන්නේ? හා ජනාධිපතිවරණේ තියන්නේ නැහැලු. අපි ජනමත විචාරණයක් ගෙනල්ලා මේක කල් දාන්න යනවලු. මම වගකීමෙන් කියනවා ගරු සභාපතිතුමනි අපි නියම වෙලාවට ජනාධිපතිවරණේ තියෙනවා ලෑස්ති වෙලා පුළුවන් නම් ජයග්‍රහණය කරන්න කියලා මම විපක්ෂයේ ඕනෑම අපේක්ෂකකට අභියෝග කරනවා. ඒ නිසා ජනතාව එච්චර මූඩ නැහැ. මේ රට මේ අගාධයෙන් බේරාගත්ත මේ මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂා කළ දුන්න මේ රටේ ආර්ථිකය නිසිමඟට හරවපු නායකයා ඇරෙන්නට වෙන නායකයෙකුට මේ රටේ ඉඩක් නැති බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ජනතාව අද සැදී පැහැදී ඉන්නවා නිසි තීන්දුව නිසි වෙලාවට ගන්නට. ඒ සඳහා අපි කියනවා දැන් කියනවා ජනමත මට හරිම පුදුමයි. අපේ ජීල් පීරිස් මැතිතුමා වගේ ඇයටත් අද කියනවා අයියෝ මෙහෙමයි මේක දැන් කරන්න යනවා මේක බලමුකදී කරයිද කියලා. කරේ නැත්තං ඔය එතනින්ම ලොප්පෙනවා. ඒ නිසා සභාපතිතුමනි විශේෂයෙන් මං කියන්නට කැමති ඔය බොරු කතා කියලා ජනතාව රවට්ලා මෙයට ඕන දේශපාලන පොරපිටියේ ඔහේ කැරකි කැරකි ඉන්න කතා පවත්තුමින් දැන් කතා කරන්න මාතෘකා නැහැ. කතා කරන්න මාතෘකා දැන් අල්ලගන්නවා ජනාධිපතිවරණය කල් දාන්න යනවා. එහෙම කරන්න පුළුවන්ද ගරු සභාපතිතුමනි? මොලේ උකුණු තල්ලක මොලයක් තියෙනවනම් තේරෙන්න ඕනි මේ රටේ ව්‍යවස්ථාව අනුව අපිට එහෙම නැති ව්‍යවස්ථාව වෙනස් කරන්න වෙන ජනමත විචාරවලට යන්න වෙනවා. ඒ නිසා මම කියන්නට කැමති කවුරුත් ඔය කෝට් බාගෙන ඉන්න ඇඳුම් මහගෙන ලෑස්ති වෙන දැන් අපේක්ෂක ගොඩක් ඉන්නවා ඔය පැත්තේ. එක්කෙනෙක් නෙවෙයි 10ක් 12ක් ඉන්නවා. රටෙත් ඉන්නවා. ඇඳුමත් මාරු කරපු අය ඉන්නවා. ඔක්කොම ලෑස්ති වෙන්න. ලෑස්තිලා සටන දෙන්න. ඉතින් ජනතාව ඡන්දය දෙනෝ නම් දීලා උඩකින් තොර ගත්තාම අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට විශ්වාසයක් තියෙනවා මේ රටේ ජනතාව තෝරා ගන්නේ කොන්ද පණ තියෙන ජාත්‍යන්තර එක ගනුදෙනු කරන්න පුළුවන් මේ රටට ප්‍රතිඵල පෙන්වපු නායකෙක් මිසක් ආශ්චර්යමත් ලෝකයන් වචනවලින් මවාපාන නායකයෝ නෙවෙයි. ඊයේ පෙරේදා සල්ලි ටිකක් හම්බ කරගත්තා කියලා ඒ අයට ජනතාව නම්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපට උගාක් පක්ෂවල දේශපාලන අතීතයේ මතකයි. මම ගියා පෞගියදා ගරු සභාපතිතුමනි ඌපරණග මහසනේට. මං කිය කොහොමද තත්ත්වය? ජනතා විමුක්ති පෙරමුණ ගැන කොහොමද? අයියෝ සර්, මේ අපේ ගමේ පුංචි බණ්ඩ රාලහාමි මරලා එල්ලුවේ ජේවීපී එක. අපි උන්ට ඡන්ද දෙනවද කියලා ඇහුවා. ඉතින් මේක තමයි ජනමතය. මේ මොකද කරන්නේ? බදුල්ලේ තිබුණ කාන්තාවන්ගේ රැලියක් මං බැලුවා. මං කිව්වා අපයට කියලා බලන්න කියලා. තිරිකුණා මලෙන් බස් එක ඇවිල්ලා, ගාල්ලෙන් ඇවිල්ලා. ඉතින් මේ ප්‍රෝඩාවන්ට අපි රැවටෙන්ට හොඳ නෑ. ඉන්න ටික කොම එක දන ගිහිලා කියනවා බලනකොට බදුල්ලෙන් 25ක් වත්ද. එහෙනම් අපි දන්නවනේ පසුල්ලෙන් ඉන්නවා නම් ඒ කවුද යන්නේ කියලා. මං ගංගල සමීක්ෂණයක් කරලා බැලුවා බදුල්ලෙන් කවුද ගියේ. ගිය කෙනෙක් හොයාගන්න නෑ. මේ ඔක්කොම ඉම්පෝර්ටඩ් ක්‍රවුඩ් එක. ඒ නිසා අපි ජනතාවට කියන්නට ඕන මේ බොරු හදන රැලි වලට රැවටෙන්න එපා කියන එක අපි ඉතාම පැහැදිලිව කියනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අපි කියන්නට ඕන මේ රටේ සංචාරක ව්‍යාපාරය. එදා ඔය ජනතා විමුක්ති පෙරමුණ සහ මේ
ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
ලංකාවට සල්ලි එවන්න එපා. ඒවා හොරගම් කරනවා කියලා. දැන් විදේශ ප්‍රේෂණ ලැබෙනවා. සංචාරකලා දෙනවා. අද අපිට තියෙන ප්‍රශ්නය අපේ එයාපෝර්ට් එකේ විශාල තදබදයක් තියෙනවා. ඇයි? ගිය මාසේ දෙයියනේ ලක්ෂ දෙකක් සංචාරකයෝ ආවා. තව ඉදිරියට එන්නේ මේ ප්‍රමාණය වැඩි වෙනවා. මේකට ඊර්ෂ්‍යයි. මෙයට ඕන මොනා කරලා හරි මේ එන සංචාරකයෝ එන ප්‍රමාණය අඩු කරන්න, විදේශ ප්‍රේෂණ අඩු කරන්න. අද ඊශ්‍රායලයට අපේ මනුෂ්‍යනායක ඇමතුමා ගිහිලා කතා කළා. 10,000ක් ඊශ්‍රායල් විදේශ ඇමතුමිය ට්‍රාන්ස්පෝර්ට් මිනිස්ටර්මට හම්බුණා. ඇයක මං කතා කරා. එයා කිව්වා ලංකාවට ගුවන් යානාගෙන් අවසර දෙන්න. මං ඒ වෙලාවෙම අවසර දුන්නා. ඔහුගේ ආරක්ෂාව සරසා දෙන්න බවට අපි තාතික වුණා. ඇයි මේ ලංකාවේ 20,000ක් ගෙනියන්න තියෙනවා? මාසික පඩිය ලක්ෂ 8,000යි. ඉතින් ඒ නිසා අපි මේ ආර්ථිකය සකස් කරන්න, ජනතාවගේ ජීවන බර අඩු කරන්නට වැඩ කටයුතු කරගෙන යනවා. ගරු සභාපතිතුමනි, කතාවක් තියෙනවා හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමට කියලා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමට අප්‍රේල් දැන් තව මාස දෙකක් යනකොට විදුලි බිල අඩු වෙනවා. අපේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමගම ගංවලට දැවැන්ත මුදලක් ගලා යනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම මිලියන 250කට වැඩි සංවර්ධන කටයුතු වලට මුදල් ගලා යනවා. අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ කඳුකර ගම්මාන වැඩසටහන, විමධ්‍යගත වැඩසටහන, ග්‍රාමීය මාර්ග වැඩසටහන, මේවා ඔක්කොම අපිට ලැබෙනවා. එහෙමනම් ඒ ගමේ කුඩා ආර්ථික සංසරණයක් ඇති වෙනවා.
ගරු ඇමතුමා, ඔබතුමාගේ කාලය අවසන්.
ඒ නිසා අපි ඕනෑම වෙලාවක මැතිවරණයට සූදානම්. මැතිවරණ ජනාධිපති වරණය කල්දාන්නේ නෑ කියන කාරණේ ඕන කෙනෙක් එක්ක මං කියනවා. එහෙම කල් දැමීමක් වෙන්නේ නෑ. ලෑස්ති වෙන්න ජනාධිපති වරණයට අපිත් ලෑස්ති. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. ඊළඟට ගරු අබ්දුල් හලීම් මන්ත්‍රීතුමා. අබ්දුල් හලීම් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 16ක කාලයක් තියෙනවා. ගරු හරින් අමරසූරිය මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 18ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. අද සාකච්ඡා වෙන්නේ රට තුළ තියෙන අර්බුදය පිළිබඳ මේ විවාදයට සම්බන්ධ වෙනකොට අද කතා වෙන බොහෝ කරුණු ආර්ථික අර්බුදයට අදාළව කතා වුණත් මම හිතනවා මේ ආර්ථික අර්බුදය පිටිපස්සෙත් තියෙන දේශපාලන අර්බුදය අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි මෙතෙක් කල් කරලා තියෙන වැරදි නැවත නැවත එසේ කරන්න අපි පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා මේ සභාව තුළ අඩුම ගානේ හරියට දේශපාලන අර්බුදය පිළිබඳත් දේශපාලන තත්ත්වය සහ අපි මුණ දෙන අභියෝග හරියට කතා කළ යුතුයි කියා මම සිතනවා. ඒ වගේම තමයි මම හිතන්නේ මේ වෙලාවේ දේශපාලනිකව අපි මුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා පොදුවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තත්ත්වයත් විශේෂයෙන්ම නියෝජිත දේශපාලනය කියන එක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අර්බුද රාශියකට අභියෝග රාශියකට මේ වෙලාවේ මුණ දෙනවා කියලා මම විශ්වාස කරනවා. ඕනම සමාජයක් පවතින්නේ ඒ සමාජය තුළ තියෙන සමාජ සම්මුතියන් අනුව. ඒ සමාජ සම්මුතියන් වැදගත් වෙනවා රටක ස්ථාවරභාවයටත් රටේ ජනතාවගේ යහපැවැත්ම ගැන විශ්වාසයක් ඇති වෙන්නත් ඒ රටේ තියෙන සමාජ සම්මුතියන් අතිශයින් වැදගත්. අද අපි ජීවත් වෙන්නේ මේ සමාජ සම්මුතියන් සියල්ලම අභියෝගයට පත්වෙලා තියෙන කාලයක් තුළ. ඒ කියන්නේ හැම අතින්ම ඒ සමාජ සම්මුතියන් දෙමව්පියන් සහ දරුවන් අතරද, සැමියා සහ බිරිඳ අතරද, ගුරුවරයා සහ ශිෂ්‍යයන් තුළද, ආගමික නායකයා සහ දායකයා අතරද, මේ සියලුම සම්බන්ධතා පවතින මොනවා හරි සමාජ සම්මුතියන් තියෙනවා නම් ඒ සමාජ සම්මුතියන් දුර්වල වෙලා ප්‍රශ්න වෙන කාලයක අපි ජීවත් වෙන්නේ. සමහර අවස්ථාවල විශාල සමාජ පරිවර්තනයක් සිද්ධ වෙන මොහොතවල් වල ඒ සමාජ සම්මුතියන් ප්‍රශ්න වෙන එක හරි, ප්‍රශ්න විය යුතුයි. සමාජ සම්මුතියන් වෙනස් වෙන්නත් ඕනේ. නමුත් ඒ සමාජ සම්මුතියන් උඩියටිකුරු වෙන විදියත් ඒවා පිළිබඳ ඇති වෙන අවිනිශ්චිතභාවය තුළ සමාජය තුළ unpredictability එන්න එන්න වැඩි වෙනකොට සමාජ අර්බුදයක් තීව්‍ර වෙන්න පුළුවන්. අද මම දකින විදියට අපි ඒ අපේ තිබිය යුතු සමාජ සම්මුතියන් අතරින් පුරවැසියා සහ පාලකයා අතර තියෙන සමාජ සම්මුතිය තමයි ලොකුම අර්බුදයට පාත්‍ර වෙලා තියෙන්නේ. ඒ සමාජ සම්මුතිය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු බවත් අලුත් විය යුතු බවත් අපි විශ්වාස කරනවා. සහ මේ වෙලාවේ ඒ සමාජ සම්මුතිය මේ විදියට ප්‍රශ්න වෙන එක හොඳ දෙයක් හැටියටත් අපි දකිනවා. මොකද ඒ ප්‍රශ්න කිරීම හරහා තමයි ඒක වෙනස් වෙන්නේ. නමුත් ඒ වෙනස් වෙන්නේ මොන දිශානතියකද කියලත් අපි බලන්න වෙනවා. ඒ කියන්නේ මේ සමාජ සම්මුතිය වෙනස් වෙන්නේ මේ සමාජය තව ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි තල්ලු කිරීමටද, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන දිශාවකටද, එහෙම නැත්නම් ඒක දුර්වල කරන මහජන පරමාධිපත්‍ය දුර්වල කරන දිශාවකට නම් එහෙනම් අපි ඒක ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. සහ ඒ පිළිබඳ හොඳ බරපතල සාකච්ඡාවක් සමාජය තුළ තිබිය යුතුයි. අද මේවා ප්‍රශ්න වෙන වෙලාවක අපි බලන්න වෙනවා මේ විශේෂයෙන්ම මේ පාලකයාත් පුරවැසියාත් අතර ඒ තියෙන සමාජ සම්මුතිය පිළිබඳ සමාජ සාකච්ඡාව කොහොමද සිද්ධ වෙන්නේ, මොන දිශානතියක් කරාද මේක යොමු වෙන්නේ කියන එක ගැන අපි අවධානය යොමු කළ යුතුයි කියලා අපි හිතනවා. අද සිද්ධ වෙනේ සාකච්ඡාව දිහා බලනකොට අපිට නම් හිතෙන්නේ පාලක පන්තිය විසින් මේ සමාජ සම්මුතිය ප්‍රශ්න වීමත්, පුරවැසියා මේ සමාජ සම්මුතිය ප්‍රශ්න කරන එකටත් අභියෝග කරන එකටත් පත්වීම ගැන පාලක පන්තිය, සම්ප්‍රදායික පාලක පන්තිය විශාල බයකින් පසු වෙන්නේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසියන් ප්‍රශ්න කර ඒකේ ස්වභාවය ඒකේ ගුණාත්මක භාවය අද පුරවැසියන් ප්‍රශ්න කරන විදිය ගැන පාලක පන්තිය බය වෙලා ඉන්නේ. ඒ පාලක පන්තිය මෙතෙක්කල් පුරුදු වෙලා ඉඳලා තියෙන ගරු සභාපතිතුමනි ඒ පත්වන නියෝජිතයා මොන අසාධාරණය කරත් මොනවා හොරකම් කරත් මොන කැත වැඩේ කරත් තමන්ගේ පුද්ගලික සම්බන්ධතා හරහා විශේෂයෙන්ම පුරවැසියා සමග හදාගත්ත නිකං අර ස්වාමියත් සේවකයාත් අතර තියෙන සම්බන්ධතාවය හරහා ඒක තුලින් මේ අසාධාර ඔවුන් ඔහු හෝ ඇය විසින් විය හැකි වෙන ඒ අසාධාරණකම් ඒ දූෂණ දූෂිත ක්‍රියාවලින් වසා ගන්න පුරුදු වෙලා තියෙන දේශපාලන සංස්කෘතියක් තුළ තමයි මේ පාලක පන්තිය හැසිරෙන්නේ. ඒ කියන්නේ ඔවුන් පුරුදු වෙලා තියෙන්නේ සියලුම අසාධාරණකම් ඔවුන් කරන ඔවුනේ සමාජ සම්මුතිය විකෘති කරන.
ගරු මන්ත්‍රීතුමිය ඔබතුමියට තව විනාඩි 2 කාලයක් තියෙනවා.
විනාඩි 18ක් කියලා නේද පටන්
විනාඩි 9යි විනාඩි 2ක් කාලයක් තියෙනවා.
ඔබතුමා විනාඩි 18ක් කියපු නිසා මම
මේක පොඩ්ඩක් වෙනස් වුණාර මේ ඉස්සලා අබ්දුල් හලීම් මේ අපේ මන්ත්‍රීතුමාට තිබුණේ ඔබතුමියට විනාඩි 9ක කාලයක් තියෙන්නේ. ඒක වැරදිලා ඒක කියුනේ ගරු මන්ත්‍රීතුමිය.
ඔව් ඉතින් ඒක මට චුට්ටක් කලින් කිව්වනම් මම කතාවත් ඒ අනුව හදා ගන්නවා. හරි කොහොම නමුත් ඒ පාලකයාත් ඒ පුරවැසියාත් අතර තියෙන සමාජ සම්මුතිය මේ විදියට ප්‍රශ්න වෙන එක මේ පවතින පාලක පන්තිය බොහෝසේ බයට පත් කරලා තියෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. ඒක පැහැදිලි වෙන්නේ මේ මොහොතේ ඔවුන් ගේන පනත් හරහත් ඔවුන්ගේ භාවිතාව හරහත් ඔවුන්ගේ දේශපාලන ප්‍රකාශ හරහත් මේ සමාජය තුළ පුරවැසියා තුළ ඇති වෙලා තියෙන වෙනස පුරවැසියා තුළ මේවා ප්‍රශ්න කිරීමට බිය නැතුව ඉදිරිපත් වීම පිළිබඳ විශාල බයකින් පත් වෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. එතකොට ඒ පනත් හරහත් අපි බැලුවත් ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එකද ඇන්ටි ටෙරරිසම් ඇක්ට් එකද මේ සියල්ල හරහා කරන්නේ මොකද්ද මේ ප්‍රශ්න කිරීමට එරෙහිව පුරවැසියා මේවා ප්‍රශ්න කිරීම පුරවැසියා නියෝජිතයාව ප්‍රශ්න කිරීම මර්ධනය කරන්න උත්සාහ කරන එක. ඔවුන්ගේ ප්‍රකාශ තුලින් අර කෙන්දිරි ගානවා වගේ හැමතිස්සෙම එන අපිව මේ ප්‍රශ්න කරනවා අපිව විවේචනය කරනවා අපිට හූ කියනවා වගේ කතාන්දර ඒවා මර්ධනය කළ යුතුයි එසේ නොවිය යුතුයි කියන එකෙනුත් ප්‍රකාශ වෙන්නේ ඒ බියම තමයි. ඒ කියන්නේ මේ වෙනස සිද්ධ වෙන එක මේ සමාජය තුළ සිද්ධ වෙමින් පවතින වෙනස.
ගරු මන්ත්‍රීතුමිය ඔබ මේ කාලේ අවසන්.
හරි මට විනාඩියක් දෙන්න. ඒ වෙනස කිසිසේත්ම දරාගත නොහැකි පාලක පන්තියක් මේ වෙලාවේ ඉන්නේ කියන එක ඉතාමත්ම පැහැදිලි. හැබැයි අපි හිතනවා දැන් පරක්කු වැඩි. මේ වෙනස සිද්ධ වෙනවා. මේ සමාජ පරිවර්තනය ඔවුන් කැමති වුණත් නැති වුණත් සිද්ධ වෙනවා. ඒ නිසා ඔවුන්ට මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම තීරණය තමයි ඒ පුරවැසියා තුළ ඇති වෙලා තියෙන වෙනස තේරුම් අරගෙන පුරවැසියා තුළ ඒ වෙනස සිද්ධ වෙන්න ඇති වෙච්ච කොන්දේසි හරියට තේරුම් අරගෙන ඔවුන්ටත් වෙනස් වීම තමයි අද ඔවුන්ට තියෙන එකම විකල්පය. නමුත් අපි හිතන්නේ මේ වෙලාවේ ඒ පාලක පන්තිය ඒ නියෝජිතයන්ට එසේ කිරීම සඳහා අවශ්‍ය බුද්ධිය මේ තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ. නමුත් අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ ඔවුන් කරන්න හදන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනකාරී මේ කතාවක් දැන් යවන්න හදනවා මේ මැතිවරණ කිස් කෙසේ හෝ පරක්කු කරනවා කියලා මැතිවරණ දෙකක් දැන් ඔවුන් මගහැරියා. නමුත් ඔය වැනි කාරණා හරහා අද ඇති වෙලා තියෙන පුරවැසි අවදිවීමත් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි යොමු වීමත් මේ පාලක පන්තියට නවත්තන්න බැරි වෙනවා. බොහොමින් ස්තුති කාලය ලබා දීම පිළිබඳව.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය. මීළඟට ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් තියෙනවා.
මුලසෙනෙ සභාපතිතුමනි, විපක්ෂයේ විසින් ජනතාව මුණ දී ඇති උග්‍ර ගැටලු පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මට මතකයි. මේ මෑත මාස 6-7 ගතවදී මේ වගේ විවාද පහක් මේ එකම මාතෘකාව එකම කාරණය පිළිබඳ අපි මේ පාර්ලිමේන්තුවේ විවාද පහක් තිබ්බා. දැන් මේ පහේම අපි උත්තර දුන්නා. මේ පහේම ඔබ මේ විවේචනය කරා. එනිසා අදත් මේ පාර්ලිමේන්තුවේ ඒ මාතෘකාවම තමයි අපි විවාද කරන්නේ. මම සතුටු වෙනවා අපේ ජනතා විමුක්ති පෙරමුණේ හරිනේ විරුසූරිය මන්ත්‍රීතුමියගේ කතාවෙන් පස්සේ අදහස් ප්‍රකාශ කරන්න ලැබීම ගැන. මොකද මම දැක්කා එතුමිය මහනුවර ඇවිල්ලා කාන්තා සමුලුවක් අමතනවා. මම දැක්කා ඔබතුමිය ඒ සමුලුවට කාන්තාව ගෙන්නන්න දීපු හෑන්ඩ්බිල් එක මම කියෙව්වා. ඒ හෑන්ඩ්බිල් එකේ කාන්තාවන්ට තියෙන අමාරුකම දුක වේදනාව ඔබතුමිය ලියලා තිබුණා. අම්ම කෙනෙකුට කාන්තාවකට තියෙන ප්‍රශ්න පිළිබඳ ඔබතුමිය ලස්සන ලියුමක් බෙදලා ලියලා තිබ්බා. මම දැක්කා ඒ රැස්වීමට සෙනඟ ගෙන්නගන්න. ඒ රැස්වීමට සෙනඟ ආපු ආකාරය ගැන මම මෙතන විවේචනය කරන්නේ නැහැ. ඒක දිස්ත්‍රික්ක පහකින් එන්න පුළුවන්, හයකින් එන්න පුළුවන්. කොහෙන් ආවත් ඔබතුමියලා ඒ කට්ටිය ගෙන්නලා තිබ්බා. හැබැයි ඔබතුමිය ඒ පත්‍රිකාවේ ලියපු දේ, ඔබතුමිය ඒ කාන්තාවට කියපු දේ අද පාර්ලිමේන්තුවේ කියවුනේ නැහැ කියලා මට හිතුණා. ඔබතුමියගේ කතාවේ ඔබතුමිය බොහොම ලස්සනට ලියලා තිනවා ඒ කතාව. ඔබතුමිය හෑන්ඩ්බිල් එකේ කාන්තාවක් කොලේ බැලුවාම නිකන් ඇඬෙන විදියට ඔබතුමියලගේ පක්ෂේ කාන්තා සංවිධානයේ ලියලා තිබුණා. හැබැයි ඒක මෙතනද කියුනේ නැහැ කියලා වගේ මට හැඟුණා ගරු මන්ත්‍රීතුමියනි. හැබැයි ඔබතුමියලා ඒ රැස්වීම වලට ගියාම ඔබතුමියලා හොඳ ජනප්‍රිය මාතෘකා කතා කරනවා අපි දැක්කා. ඔබතුමියලා ඒ රැස්වීමට ගියාම ජීවන බර ගැන කතා කරනවා අපි දැක්කා. බඩු මිල වැඩි කාන්තාවක්ගේ කාන්තාවන්ට ඇඬෙනවා ඒ කතා අහපුවම. ඔබතුමියලා බොහොම ලස්සනට ඒ කතා කරනවා අපි දැක්කා. ඔබතුමියලා බදු බර වැඩිවීම පිළිබඳ කතා කරනවා අපි දැක්කා. ඒක මිනිස්සුන්ට දැනෙන විදිහට ඔබතුමාලා කියනවා අපි දැක්කා. ඔබතුමිය මැතිවරණ කල් දානවා ගැන කිය චෝදනා එල්ල කරනවා අපි දැක්කා. ඒක මිනිස්සුන්ගේ හදවතට දැනෙන විදිහට ඔබතුමියලා කතා කරනවා අපි දැක්කා. මැතිවරණ කල් දානවා කිය පිළිබඳව ඔබතුමියලා හොරකම ගැන කතා කරනවා. ඔබතුමියලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. මේ මාතෘකාව ඔක්කොම කතා කරනවා මිනිස්සුගේ හදවතට දකින්න අපි දැක්කා. හැබැයි ගරු මන්ත්‍රීතුමිය ඒ කිසිවකට පිළිතුරු අපි ඔබතුමියලගේ දැක්කේ නැහැ රැස්වීම වල. බඩු මිල අඩු කරන විදිය ඔබතුමියගේ රජයක් තුල. ඔබතුමියගේ රජයක් තුල බදු බර අඩු කරන විදිය ඔබතුමියගේ ආණ්ඩුවක් තුල. ඔබතුමියලා කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපි වාහන බලපත්‍ර දෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජේ නිවාස දෙන්නේ නැහැ. පාර්ලිමේන්තු හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන්නේ නැහැ. මේ හිටපු ජනාධිපතිවරු තුන්දෙනෙක් නඩත්තු කරන සල්ලි වලින් බඩු මිල අඩු කරන්න පුළුවන් නම් පාර්ලිමේන්තු නිල නිවාස 100ක් අයින් කරලා ඒකෙන් බඩු මිල අඩු කරන්න පුළුවන් නම් මේ ප්‍රායෝගික දේවල් ඔබතුමියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔබතුමියලා බොහොම ජනප්‍රිය මාතෘකා කියනවා. ඔබතුමියලා හැම එකේම කතා කරන්නේ හොරකම ගැන. ඔබතුමියගේ නායකයා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට තමයි 2015 රනිල් වික්‍රමසිංහ මහත්තයා කැබිනට් පත්‍රිකාවකින් පොලිසිය FCID එක වගකීමකින් නීතිපතිතුමයි FCID එකයි ලියලා දුන්නා. අනුර කුමාර දිසානායක මහත්තයාගේ ප්‍රයිවට් සෙක්‍රටරියට මා අවුරුදු දෙකක් පඩි ගෙව්වා. වාහන දුන්නා. දීලා හොරු අල්ලන්න කිව්වා. නඩු දැම්මා. තමුනාස්සලට දෙන්න පුළුවන් සියලු බලතල දුන්න හොරු අල්ලන්න. ඇල්ලුවාද? අල්ලපු හොරෙක් ඉන්නවද? ඒ නිසා මේ ජනප්‍රිය මාතෘකා JVP කරරෝ කිව්වට කමන්නේ හරිනේ වීරසූරිය කියන එක ගැන ටිකක් දුකයි. අමරසූරිය මහත්මිය කියන එක ගැන දුකයි. ජනතා විමුක්ති පෙරමුණට බොරු කියන්න පුළුවා. ඒගොල්ලන්ට බොරු කියන්න පුළුවා. දැන් ඔබතුමියලාගේ නායකතුමා අපි හරි කැමති. දැන් නම් අර අපේ කවුද මේ අපේ ජනාධිපතිවරණ්ඩ ඉල්ලන කවුද අපේ මන්ත්‍රීතුමා අපේ රතතයි මන්ත්‍රීතුමා නෑ අපේ කෙනා ධම්මික පෙරේරා මන්ත්‍රීතුමා වගේ කළු පාට සූට් එකක් ඇඳලා රතු පාට ටයි එකක් දාලා කිරිටොයිය වගේ ඉන්දියාවේ ගිහිල්ලා අපි කැමති. ඒක වෙන්න ඕනේ. අපි දකිනවා මේ වෙනස ඔබතුමාලගේ. ඉන්දිය ව්‍යාප්තවාදී වෙන්නේ ඔබතුමීට මතකයි 70 රෝහණ විජේවීර සහෝදරයත් එක්ක තරුණයෝ 12,000ක් ජීවිත පූජා කරා ඉන්දියාවට විරුද්ධව. අපරාධේ තරුණයන්ගේ ජීවිත. අද ඔබතුමීලා ගිහිල්ලා ඉන්දියාවේ අමුල්ලකේ ඉස්සරහා හිටගෙන ෆොටෝ ගන්නකොට අමුල්ලකේ කිරි ටික බොනකොට ඔබතුමීලා ගිහිල්ලා සුලම් බලාගාර නිරීක්ෂණය කරනකොට ඉන්දිය ආයෝජකයත් එක්ක කතා කරනකොට ඔබතුමීට අද කියන්න තව සුමාන දෙකක් යනවා අනුසානක සහෝදරයන් යනවා කැනඩාවට. ඊළඟට යන්නේ කැනඩාවට. ඉන්දියාවට ගියා ඊළඟට යන්නේ කැනඩාවට. අපි කැමති. අපි කැමති. ඒ නිසා ඔබතුමියලා ඔය කියන ඔය දේ කරන්න පුළුවන් නම් අපිත් කැමති විපක්ෂයට වෙලා ඔබතුමියලට මේක බාර දෙන්න. ඔබතුමියලා මේක කරන හැටි බලන්න. ඒ නිසා විවේචන කරන්න පුළුවන් ඒ ජනප්‍රිය මාතෘකාව ගැන කතා කරන්න පුළුවන් ඔබතුමීලාට හැබැයි අපි ඔබතුමීලාට කියන්නේ මේවට විසඳුරුත් එක්කේ මාතෘකාවත් කතා කරනවා නම් තමයි ගරු මන්ත්‍රීතුමේකේ තියෙන වැදගත්කම ඔබතුමීලා බඩු මිල අඩු කරන ක්‍රමේ අපිට සල්ලි අච්චු ගහන්නත් බෑ අපිට ණය ගන්නත් බෑ අපිට කියන්නේ හැමනම් ණය ගන්න නැතුව සල්ලි අච්චු ගහන්න නැතුව ජනාධිපතිවරු හතර දෙනෙක් නඩත්තු කරන එක අයින් කරලා රජෙන් මන්ත්‍රීවරුන්ට දෙන නිල නිවාස ටික අයින් කරලා වාහන පොමිට අයින් කරලා මේ ටික ඔක්කොම අඩු කරන්න පුළුවන්ද කියලා කන්න ටික හදලා කියන්න ඔබතුමී. ඔබතුමී බොහොම බුද්ධිමත් කාන්තාවක් ඉඳලා මම මේ කිව්වේ. මේක අනුරුද්ධ සානායක සහෝදරයෙක් කිව්වට තේරෙන්නේ නැහැ. ඒකයි මම ඔබතුමීට කිව්වේ. ඉතින් ඒ නිසා අපි ඔබතුමීලාට කියනවා ඔය කියන මාතෘකා ඔබතුමිය කතා කරලා කොහොම හිටේ ප්‍රජාතන්ත්‍ර ඔන්ලයින් බිල් එක ගැන. ඔබතුමිය දැක්ක ඇමරිකාවේ සෙනෙට් එකේ ගෙනල්ලා කතා කරලා දෙමව්පියෝ දරුවන්ගේ වෙන ප්‍රශ්න පිළිබඳ කතා කරලා සමාව ඇදුවා. එංගලන්ත පාර්ලිමේන්තුවේ ජර්මනිය පාර්ලිමේන්තුවේ සිංගප්පූර් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමිය ගිය අවුරුද්දේ විතරක් මේ ඔන්ලයින් සේෆ්ටි බිල්ස් ගෙනල්ලා නියාමනය කරන්න මේ අනබනත් සම්මත කරගන්න අපි විතරක් නෙමෙයි ලෝකෙ හැම රටක්මද මෙතෙන්ට ගිහිල්ලා මේ සමාජ මාධ්‍ය නිසා සමාජයට වෙන අසහනය මම දන්නවා ඔබතුමිට මේක දැනෙනවද කියලා අම්මා කෙනෙකුට දැනෙනවා ඒක තමන්ගේ දරුවා නිර්වත් කරලා ෆොටෝ ටික දානවා Facebook එකේ ඒ දරුවාට ඉස්කෝලේ යන්න බෑ අම්මට ඉන්න බෑ ඒ නිසා සමාජ මාධ්‍ය නියාමනයක් මන්ත්‍රීතුමිය අවශ්‍යයි මේක අවශ්‍යයි මේක ලෝකෙ දියුණු රටවල් ඒ නියාමනේ පිළිගන්නව නම් ඔබතුමීලා පිළිගන්නේ නැහැ මොකද ඔබතුමීලාට බොරු කියන්න මඩ ගහන්න මේක භාවිතා කරන්න බැරි නිසා ඒ නිසා අපි ඔබතුමාලට කියන්න ඕනේ මම ඔබතුමියට කිව්වේ ඔබතුමියගේ මේ කාන්තා සංවිධානවල ඔබතුමිය හඬන නග ඔබතුමියලා ගෙනියන සද්දේ ඔබතුමියගේ වැඩපිළිවෙල ඔය විවේචන කරනවා වගේම ඔබතුමියට උත්තරත් මේ රැස්වීම වල දෙනවා නම් හොඳයි කියන එක තමයි මගේ පෞද්ගලික මතය ගරු මන්ත්‍රීතුමිය. දැන් මේ යෝජනාව ගේනකොට විපක්ෂයේ ඔබතුමාලට ගොඩක් අමතකයි මීට අවුරුද්දකට කලින් මෙරට තිබ්බේ කොහෙද කියලා. මේ ඔක්කොම ඔබතුමාලා හිතන්නේ මේ සාමාන්‍ය පරිදි සිද්ධ වෙච්ච රටක් මේක කියලා. අපිට පාස්කු ප්‍රහාරයක් සිද්ධ වෙලා නැහැ. අපිට කොවිඩ් වසංගතයක් ඇති වෙලා නැහැ. අපිට සංචාරකෝ නැති වෙලා නැහැ. අපිට සංචිත බිඳුවට වැටිච්ච රටක් නෙවෙයි. මේ ඔක්කොම අමතක වෙලා සාමාන්‍ය රටක් හැටියට තිබ්බා කියලා දාගෙන තමයි මේ විවාද ගියේ. ඒ නිසා ඔබතුමාලට මතක ඇති. මීට අවුරුද්දකට කලින් මේ රට තිබ්බේ කොහෙද කියලා. අපිට තෙල් ටික ගේන්න සල්ලි නැහැ. අපිට ගෑස් ටික ගේන්න සල්ලි නැහැ. අපිට විදුලිය පැය 14ක් කපලා. මේ අරගලයක් කරලා මිනිස්සු පාරට බැස්සේ ඕගොල්ලෝ හිතනවා නම් ආණ්ඩුවට විරුද්ධව කියලා. මගේ තර්ක පිළිගන්නේ නැහැ. මම ඉන්නේ කොළඹ රාජගිරිය. මගේ ගෙදර වටේම තියෙන තට්ටු නිවාස. මම දැක්ක මේ අරගලයේ මොකද්ද හේතුව කියලා. ඔබතුමාලා හිතන්න තට්ටු නිවාසවල ඉන්නවා කොළඹ රාජගිරියවට පවුල් 10000ක් විතර. පැය 14ක් ලයිට් කැපුවාම ලිෆ්ට් එක වැඩ කරන්නේ නැහැ. පඩිපෙළේ යන්න ඕනේ තට්ටු 14 උදේ හවස. ගෙදර ගියාම තට්ටු නිවාසවල දර ලිප් නැහැ. උයන්නේ ගෑස් එකේ. ගෙදර නෝණ කියනවා ගෑස් එකක් ගේන්න කියලා. ගෑස් එක අරන් පඩිපෙළ පල්ලෙහාට බැස්සාම කාර් එකට තෙල් නැහැ. එතකොට පයින් ගිහිල්ලා කඩේකින් කෑම එකක් ගේන්න යනකොට කඩේ කියනවා ගෑස් නැහැ කෑම නැහැ මේ අර්බුදය දවස් 4 5ක් යනකොට මිනිස්සුගේ මේ අසහනය දරා ගන්න බැරි වුණා මිනිසුන්ට තට්ටු 14 20 පඩිපෙළ නගින්න වුණා සතියක් දෙකක් මිනිසුන්ට ගෙදර උයන්න ගෑස් එක නැති වුණා දරුවා ඉස්කෝලේ ගෙනියන්න කාර් එකට තෙල් ටික නැති වුණා මේ සමාජ අසහනයත් එක්ක මේ රටේ කෝටි පතියාගේ ඉඳලා හැම කෙනෙක්ම පාරට බහලා මේකට විරුද්ධව හිටගත්තා ඒකේ තමුන්නාස්සලේ බස් එකට නැග්ගා ඒකට සජිත් ප්‍රේමදාස මහත්තයා නැගලා ගුටි ගන්න නැතුව හොම්බ ගලව ගන්න නැතුව ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා මගේ මිත්‍රයා හොඳ වෙලාවට දාලා ගියා දුවන්න පුළුවන් හින්දා අපේ රාජකීය විද්‍යාලේ මනල ක්‍රීඩා කරපු හින්දා එතුමා බේරුණා ඉතින් ඒ නිසා අපි ඔබතුමාලට කියන්නේ මේක අමතක කරන්න එපා ඉතින් ඒ නිසා අපි ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා මේ තිබුණ தත්ත්වය ගිය අවුරුද්ද වෙනකොට අපේ රටේ තිබුණ தත්ත්වය ආහාර උද්දමනයේ සිට අනුපායි අපේ රටේ එක සංචාරකයෙක් කෙනේ නැහැ අද වෙනකොට දින 45ට ලක්ෂ 3ක් සංචාරකව ඇවිල්ලා අපේ ඉලක්කය තමයි මේ අවුරුද්දේ ලක්ෂ 25ක් සංචාරකව ලංකාවට ගෙන්නගන්නේ අපේ අපනයන වැඩි වෙලා ඉතින් ඒ නිසා අමතක කරන්න එපා ගිය අවුරුද්දට සාපේක්ෂව අද තිබුණ தත්ත්වය මේ සියලු ආර්ථික අර්බුද හමුවේ අද වෙනකොට අපි රාජ්‍ය සේවකයන්ට 10000ක පඩි වැඩි කරලා තියෙනවා එදා සමෘද්ධිය රුපියල් 4500යි දුන්නේ අද අස්වැසුම රුපියල් 15000 දක්වා වැඩි කරලා අද 15000යි එහෙම ඊළඟට 7500යි 8500යි එදා 1500 ඉඳලා 4500 දක්වා සමෘද්ධිය තිබ්බේ අද අස්වැසුම 15000 දක්වා වැඩි කරලා අද වෙනකොට ලක්ෂ 15කට අස්වැසුම දෙනවා දමයක ලක්ෂ 19ක් කරන්න හදනවා. වකුග ආඩුවර දාර වෙනම දෙනවා. වැඩිහිටි ආධාර වෙනම දෙනවා. මේ ආර්ථික අර්බු දැස්සේ මිනිස්සුගේ මේ ආර්ථික ප්‍රශ්නයෙන් විසඳගන්න ආණ්ඩුවක් හැටියට කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තියෙනවා. අපි පිළිගන්නවා. ඔබතුමියලා රැස්වීම තියලා කාන්තාවෝ ගෙනලා බැන්න කියලා. ඔබතුමියලා රැස්වීම තියලා මිනිස්සු ගෙනලා බැන්න කියනවායි කියලා. අපි මිනිස්සු නොගෙනාවා කියලා. මේ මිනිස්සුගේ බඩු මිල බදුබර අපට දැනෙන්නේ නැහැ කියලා ඔබතුමාලා හිතන්න එපා. මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි අපි ඒක පිළිගන්නවා. මේ බඩු මිල වැඩි, බදුබර වැඩි. ඒක අපි පිළිගන්නවා. හැබැයි අපිට තියෙන විකල්පේ මොකද්ද කියලා කියන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියපු එක පිළිබඳ අද විපක්ෂය හරි කියලා කියනවා. වෙන විකල්පයක් නැහැයි කියලා කියනවා. එහෙනම් ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසිත් එක්ක තමයි අපිට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා අපිට මේන් එහා විකල්පයක් ආණ්ඩුවට සල්ලි අච්චු ගහන්නත් බැරි නම් ආණ්ඩුවට ණය ගන්නත් බැරි නම් අපි මේ අයවැය පරතරය මේ මකන්න මොකද්ද අපි කරන්නේ? රාජ්‍ය ආදායම සහ වියදම මේ දෙක තැලි කරන්න, මේ දෙක සම කරන්න විකල්පය මොකද්ද කියලා අපි ජනතා විමුක්ති පෙරමුණෙන් අහනවා. ඔබතුමාලා හිතනවා නම් අයවැය පරතරය වෙනස හදන්න බිලියන 1500ක් විතර ඕනේ. ඒ බිලියන 1500 හිටපු ජනාධිපතිවරු තුන්දෙනෙක්ගේ නිලධාරීන් මාස අයින් කරලා රාජ්‍ය කැබිනට් ඇමතුරුන්ගේ ගෙවල් ටික අයින් කරලා බිලියන 1500ක් හොයන්න පුළුවන් නම් ඒකට ඉත කරන්න පුළුවන්. ඒ නිසා මේ රටේ මිනිස්සු ඔය තමුන්නාසෙල ඔබතුමීලට පුළුවන්. ඔබතුමීලා අපි දකිනවා ජනතා විමුක්ති පෙරමුණ ගේ රැස්වීම තියෙනවා. අපි දන්නවා ඔබතුමීලා ගේ රැස්වීම වල බස් ටික බැලුවාම මහනුවර ඔබතුමීගේ රැස්වීම දවසේ මමත් හිටියා නුවර. අපි හිටියා බෝගම්බර පිට්ටනිය. මම හදපු පිට්ටනිය ඔබතුමී රැස්වීම තිබ්බේ. ඒ රැස්වීමට ආපු බස් ටික අපි බැලුවා. බස් ඩොම්බරලිය බැලුවා. මාතලෙන් ආවා, අනුරාධපුරෙන් ආවා, නුවරලියෙන් ආවා. නුවරිනුත් 1000ක් විතර ආව නෑ කියන්නේ. මම නම් කියන්නේ 4000ක් ආවා. හැබැයි දිස්ත්‍රික්ක ගණනාවකින් ගෙනෙල්ලා මේ වෙන මොකවත් ඕනේ නෑ. ඔබතුමියලා මේ රැස්වීම වලට වියදම් කරන්න සල්ලි කොහෙන්ද කියලා අපිට කියන්න
බුදු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි
දෙකක් කාලය. රට හදන එක ගැන කියන්න කලින් අපි ඔබතුමියලගෙන් අහනවා ඔබතුමියලා මේ රැස්වීම වලට මෙතෙක් රැස්වීම වලට මාකි ගහන්න බස් වලට වියදම් කරපු සල්ලි ටික පුළුවන් නම් කියන්න ඔබතුමියලා. වෙනමකුත් ඕනේ නැහැ. ඇමතුරුන්ගේ නිල නිවාස අයින් කරන්න ඕනේ නැහැ. ජනාධිපතිතුරු ගෙවල් දෙන එක අයින් කරන්න ඕනේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ මේ පහුගිය අවුරුද්ද කාලය තුල රැස්වීම වලට බස් වලට වියදම් කරපු සල්ලි ටික පුළුවන් නම් විගණනය කරන්න තමුන්නාන්සේලා සියලු දෙනාට ඒකට උත්තර දෙන්න වේ. ඒ නිසා කලබල වෙන්න ඕනේ නැහැ. මේ රටේ මිනිස්සු ඔබතුමීලා හිතන් ඉන්නවා සෙනග ඔබතුමීලා දිස්ත්‍රික්ක ගානකින් එන ඔබතුමීලා මිනිස්සු ඉන්නවා කියලා. අපි තාම දේශපාලනේ පටන් ගත්තේ නැහැ. අපි තාම රැස්වීම තියන්න පටන් ගත්තේ නැහැ. අපි තාම දේශපාලනේ පටන් ගත්තේ නැහැ. මැතිවරණයට තව අපිට කල් තියෙනවා. ඒ නිසා මැතිවරණයකදී මිනිස්සු තීන්දුව කරයි, ඔබතුමාලාද අපිද තෝරගන්නේ කියන එක තීන්දුව කරයි. ඒ නිසා අපි ඒක මැතිවරණ කාලෙකදී අපි ඒක බලමු. ඔබතුමියට උත්තර දෙන්න අවශ්‍ය නැහැ පුළුවන්.
ගරු මන්ත්‍රීතුමිය,
මගේ නම දැන් කීප වතාවක් කියලා කෙලින්ම මගෙනුත් ප්‍රශ්න කරපු නිසා මම හිතන්නේ මට කෙටි උත්තරයක් දෙන්න තියෙන්නේ. මම දන්න තරමින් අද විවාදේ තියෙන්නේ රටේ තත්ත්වය පිළිබඳව, රටේ මේ දේශපාලන ආර්ථික අද්භූතය පිළිබඳව. මේ මට ඇහෙන කතා වලින් පේන්නේ මේ මාතෘකාව බවට පත් වෙලා තියෙන ජාතික ජන බලවේගය සහ අපේ ප්‍රතිපත්ති මොනවද කියන එක සහ අපේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳ. ඒක පිළිබඳ විවාදයක් ඕනනම් ආණ්ඩු පක්ෂයට පුළුවන් ඒක වෙනම කරන්න. අද මේ විවාදය තියෙන්නේ මොකක් පිළිබඳව කියලා මම හිතන්නේ ඔහු දැන ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා මන්ත්‍රීතුමා දැනගෙන කතා කරොත් හොඳයි කියලා හිතනවා. අපි ගැන විවාදයක් ඕන නම් ඒක අපි වෙනම කරමු. අපේ ප්‍රතිපත්තිය ගැන තප්පරයක් ඉන්න. සහ ඔහු මම දන්නවා මහනුවර දිස්ත්‍රික්කයේ අපේ රැස්වීම වලට සෙනග එන ගාන පිළිබඳව පුදුම උනන්දුවක් දක්වන්නේ. කොහෙන්ද එන්නේ, කවුද එන්නේ, කී දෙනෙක් එනවද කියලා පුදුම උනන්දුවක් දක්වන්නේ. කමක් නැහැ. ඒ උනන්දුව ඒ සහ මේ කරන කතාව තුලින් අපිට පේන්නේ ඔහුට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපි මාතෘකාවක් වීම තුලින්ම මම හිතන්නේ පෙන්눔 කරන්නේ අපි මේ වෙනකොට ඔබතුමාලට මොනතරම් අභියෝගයක් වෙලාද කියන එක. ඒක ගැන අපි සතුටු වෙනවා. එළමෙන මැතිවරණයකදී ජනතාව අදාළ පිළිතුරක් සැපයයි කියලා අපිට විශ්වාසයි. බොහොම ස්තුතියි මේ කාලය ලබා
දීම. ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය. ඔව් මන්ත්‍රීතුමා කතා කරන්න.
බොහොම ස්තුතියි හරිනේ මන්ත්‍රීතුමිය. ජනතා විමුක්ති පෙරමුණ ගැන විවාදයක් කරන්න ගියොත් එමු තමයි ලීට වණ්ඩ වෙන්නේ අපිට. මොකද ජනතා විමුක්ති පෙරමුණ ඡන්දේ දීපු කෙනාගේ බෙල්ල කැපුවා, ඇඟිලි කැපුවා, බැංකු කැඩුවා, කෝච්චි ගිනි තිබ්බා. ඔබතුමිය වගේ වැදගත් මහත්මයෙක් ඒ පක්ෂයේ ඉඳගෙන අපි හැම කොත් ඒක ඔබතුමියට ඉන්න බැරි වෙයි මේ පාර්ලිමේන්තුවේ. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ආර්ථිකයට කරලා තියෙන LTT සංවිධානයට පස්සේ වැඩිම හානියකරේ ඔබ. එනිසා ඔබේ පක්ෂය ගැන කතා කරනවා නම් අපිට කියන්න ගොඩක් දේවල් තියෙනවා. දෙක පහුගිය කාලේ ටොයිලට් එකේ සල්ලි ගත්ත ඒවායි ඔක්කොම කියන්න පුළුවන් අපිට. ඉතින් ඒ කාලේ ඔබතුමිය නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ගැන විවාදයක් තියෙනවා නම් සතියක් පුළුවන්. දවසක් මදි. කියන්න පුළුවන්. ඒ විවාදය අපිට ගේන්න පුළුවන්. ඒ විවාදය ගෙනෙලා මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන එක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අපරාධයක්. ඒ නිසා මම මේ විවාදේ වැඩක් නැහැ. ඉතින් ඒ නිසා බෑ ඔබතුමියට කිව්වේ මම මේ විවාදේ ඔබතුමියලා රටට කරන බොරුව පිළිබඳ අපි කිව්වේ. ඔබතුමියලා රටට කරන බොරුව ගැන අපි කියන්නේ. ඔබතුමියලා ප්‍රධාන ජනප්‍රිය මාතෘකාව ගේනවා. හැබැයි ජනප්‍රිය මාතෘකාව වලට පිළිතුරු නැහැ මන්ත්‍රීතුමිය. ඒකයි මගේ ප්‍රශ්නේ. මගේ ප්‍රශ්නය ජනප්‍රිය මාතෘකාව සහ මාතෘකාවට පිළිතුරක් තියෙනවා නම් තමයි අපි ඔබතුමියත් එක්ක එකඟ. ඒකයි මම මේ කියන්නේ. මේක මම ඔබතුමියට පෞද්ගලිකව මඩක් ගහන එකක් නෙවෙයි. එහෙම හිතුවද නම් සමා වෙන්න මම එහෙම දෙයක් නෙවෙයි කියන්නේ. අපි මේ අපි පක්ෂ හැටියට අපි දන්න මතයයි අපි මේ කියන්නේ. ඉතින් ඒ නිසා අපි ඔබතුමියලට කියන්නේ ඔබතුමියලා බස් කේ නැටි. ඔව්. ඇයි අපි බස් කේ නැටි බලන්නේ? අපිත් රැස්වීම් කරලා තියෙනවා. අපි බැලුවා ඕගොල්ලෝ රැස්වීම් කරන්නේ කොහොමද?
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්.
අපි රැස්වීම් කරන්නේ අපි දිස්ත්‍රික්ක සෙනඟ ගෙනෙලා. ඔබතුමිය හෙටම ගෙනාවල පිටි ඔබතුමිය ආව මගේ කාන්තා සංවිධානයේට. නාවල පිටියේ මම දැක්ක 112 දෙනෙක් හිටියා. ඔබතුමිය කොළඹ ඉඳලා එනකොට මම කිව්වනම් ම අපේ අක්කලා නැන්දලට කියනවා තව ටිකක් සෙනඟ වැඩි කරන්න. ඔබතුමියගේ රැස්වීම හෙටම ගාන මම දැක්ක නාවල පිටියේ. මහින්දානන්ද අලුත්ගමගේ නාවල පිටිය කියලා පාරේ බැස්සොත් 300ක් එනවා. ඉතින් ඒ නිසා මට හෙට උනත් 5000ක් ගේන්න පුළුවන් මගේ ආසනේ. හැබැයි මම උඩුනුවරින් ගේන්නේ නැහැ, ගම්පලින් ගේන්නේ නැහැ, කොත්බලින් ගේන්නේ නැහැ. මං ගේන්නේ නාවල පිටියෙන් විතරයි හරිනේ මන්ත්‍රීතුමිය. ඒ නිසා අපි කියන්නේ ඔබතුමියලා සෙනඟ පෙන්නනවා. හැබැයි සෙනඟ පෙන්නන්නේ මහනුවර කාන්තා සමුලුව. කාන්තා සමුලුවට ඉන්නේ අනුරාධපුරේ දඹුල්ලේ ගලේ වෙලයි, එහෙම නැත්නම් පොළොන්නරුවේ මැදිරිගිරියේ මිනිස්සු ගෙනලා. ඒ බොරුව කරන්න එපා. ඒ බොරුව කරන්න එපා. ප්‍රමුණාසලගේ පුළුවන් නම් මහනුවරින් නම් මහනුවරින් ගේන්න. ඒ පක්ෂයේ විනයක් තියෙනවනේ ඔයගොල්ලන්. ඒ විනය පාවිච්චි කරන්න. මහනුවර රැස්වීමට මහනුවරින් විතරයි ගේන්නේ. ඔබතුමිය කියන්නේ කෑගල්ල රැස්වීමට කෑගල්ලෙන් විතරයි ගේන්නේ. පුළුවන් නම් ඒ අභියෝගය බාරගෙන රැස්වීම කරන්න. ඔබතුමියලට මිනිස්සු 500ක් 1000ක් ගේන්න බෑ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.